ගරු එරංග වීරරත්න නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ස්තුති මුලසන ඔබ වන ගරු මන්ත්‍රීතුමියනි, අප රජයේ මහජන කේන්ද්‍රීය බලශක්ති පරිවර්තනයක් People Centric Energy Transition කරා යන ගමන සාර්ථක කර ගැනීමට විදුලි බල පරණත සංශෝධනය කර ප්‍රේෂණ ජනනය විදාහැරීම සහ පද්ධති පාලනය කියලා සමාගම් හතරක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ අනුව අපි බලන්නේ මේ අතර තනකකාරී මිල ක්‍රමයක් අනුගමනය කරමින් අපිට පුළුවන් වෙයි අපේ මේ බලශක්ති ජනනය කිරීම විදාහැරීම සහ සම්ප්‍රේෂණය කියන කාරණවලදී යන පිරවය අඩු කරගන්නත් ඒ හරහා අපිට මේ කර්මාන්තවලට අවශ්‍ය බලශක්තිය අඩු වියදමට දෙන්නත් පුළුවන්කමක් අපිට ලැබෙනවා. ඒවාගේම තමයි දැන් බලශක්තිය කියන්නේ බලශක්ති අනාධිකතය ගත්තොතින් අපේ රටේ ආර්ථිකයේ ඊළඟ පිම්ම වන ඩිජිටල් ආර්ථිකය සමග බද්ධවන්නේ කෙසේද කියලා කතා කරන්න මම පොඩ්ඩක් අවධානය මේ සභාවේ යොමු කරනවා. අපි අද ගත්තාම වර්තමාන ලෝකයේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ වේගයෙන් දියුණු වෙන ක්ෂේත්‍රයක්. මේ තාක්ෂණයට අවශ්‍ය දත්ත දෙවන්ත ප්‍රමාණයක් ඒ දත්ත ගබඩා කරන්න AI data centers කියන එක අවශ්‍ය වෙනවා. මේ data centers AI data centers සඳහා 2024 ගෝලීය විදුලි පරිභෝජනය ටෙරාවොට් පැය 415ක් පමණ වෙනවා. ඒ කියන්නේ ගෝලීය විදුලි පරිභෝජනයේ 1.5ක් මේ 2030 වෙනකොට දෙගුණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 3ක් දක්වා වැඩි වෙයි. මේ data center එක යන පිරිවෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් යන්නේ විදුලි බල ශක්තියට. අපි උදාහරණයක් ඉදිරියට ගත්තොතින් එක data center එකක් 10 megawatts කියලා ගත්තොතින් ඒ data center එක නඩත්තු කරන්න විදුලි බලයට පමණක් ඩොලර් මිලියන 8ක් 12ක් වගේ ප්‍රමාණයක් වාර්ෂිකව වැය වෙනවා. මම මේ සඳහන් කරේ බල ශක්තිය කියන එක විදුලිය කියන එක කොච්චර මේ data center එකට අවශ්‍යද කියලා මේ සභාවට ඒත්තු ගන්නන්න. අපි ලංකාවේ පිහිටලා තියෙන්නේ සබ්මරින් කේබල් වල කේන්ද්‍රස්ථානයකට. මේ කේන්ද්‍රස්ථානයේ අපි පිහිටීම උපයෝග කරගෙන අපිට පුළුවන් වෙනවා මේ කලාපයේ සහ ජාත්‍යන්තරයේ දත්ත මධ්‍යස්ථාන හබ්යක් වෙන්න. නමුත් සභාපතිතුමියනි, විදේශීය ආයෝජකෙක් ලංකාවට ඇවිල්ලා මේ data center එකක් ආරම්භ කරන්න හදනවා නම් ඔහු අසන ප්‍රධාන පක්ෂ ප්‍රශ්න දෙකකින් එකක් තමයි මට පැය 24 පුරාම මිලි තප්පරයකටවත් විසන්දි නොවන විදුලියක් ලබා දෙන්න පුළුවන්ද කියන එක. මෙහිදී තමයි අපිට මේ ද්විත්ව විදුලි පද්ධිත, ඒ කියන්නේ ඩුවල් ග්‍රිඩ් සිස්ටම්ස් ඉහළ ඔරොත්තු දීමේ හැකියාව තියෙන විදුලි පද්ධතියක වැදගත්කම මතුවෙන්නේ. දත්ත මධ්‍යස්ථානයක් බිල් වැදුනොත් තප්පරයකට හරි වෙන පාඩුව ඩොලර් මිලියන ගණනක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඉතාමත් ශක්තිමත් හාස්තායි, ඒ කියන්නේ රිසිලියන්ට් දත්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා, විදුලි පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒ හරහා අපිට පුළුවන් වෙන්න අවශ්‍යයි එක මාර්ගයක් බිඳ වැටුනොත් ක්ෂණිකව තවත් මාර්ගයකින් විදුලිය ලබා දීලා මේ දත්ත පද්ධති වලට අඛණ්ඩ විදුලිය ලබා දෙන්න. ඒ සඳහා අපි විත්ත පෝෂක ප්‍රදේශ නිර්මාණය කරන්න අපි රජයේ සකස් කරමින් තියෙනවා. ඒ වගේම තමයි දත්ත මධ්‍යස්ථාන ගැන කතා කරනකොට ඉතාමත් වැදගත් දත්තවල සෛර විභාවය. අපි මේ ලෝකයේ දැන් නැවතම එන සංකල්පයක් තමයි දත්ත තානාපති කාර්යාල Data Embassy කියන එක. උදාහරණයක් විදිහට එස්ටෝනියා මේ ශිෂ්‍යයේ ඉතාමත් ඉහළින් සිටින රාජ්‍යයක්. මේ ආකාරයේ වෙනත් රටවල් වල රජයන්ට ඔවුන්ගේ ඉතා වැදගත් දත්ත ආරක්ෂිතව ගබඩා කිරීමට සඳහා අපේ රටේ ඉඩපත් පහසුකම් ලබා දීමට අපි අවධානය යොමු කරනවා මේ Data Embassy කියන සංකල්පය හරහා. මේ ක්‍රියාත්මක කරන්න නම් අපේ රජයටත් අවශ්‍යයි, අපේ රටටත් අවශ්‍යයි ඉතාමත් ඉහළ මට්ටමේ බලශක්ති සුරක්ෂිතභාවයක් ඇති කරගන්න. ඒ වගේම තමයි අර ඉස්සෙල්ලා මම සඳහන් කර විදිහට ඩුවල් ග්‍රිඩ් සිස්ටම් එකට ගිහිල්ලා ස්ථායීතාවය සහ අඛණ්ඩ බලශක්තිය ලැබෙන විදිහට අපේ ග්‍රිඩ් එක සකස් කරන්න. මෙහෙම අපි සකස් කළා මේ Data Embassy කියන මොඩල් එකට ගියොතින් අපිට පුළුවන් වෙයි අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ගෙනෙන මාර්ගයක් ඇති කරගන්න මේ data centers මේ ලංකාවේ ස්ථාපිත කිරීම හරහා. ඒ වගේම තමයි දැන් ඒ වගේ ලංකාවේ data centers හදනවා නම් ඒ වගේම විදුලි සංදේශ සමාගම් තියෙනවා විශාල වශයෙන් අපේ බලශක්තිය ප්‍රයෝජනට ගන්න. ඒ ප්‍රයෝජන ගන්න ඒ සමාගම් වලට ගේ උනන්දුවත් තියෙනවා ඔවුන්ටම බලශක්තිය නිපදවීමේ අවස්ථාවයක් සඳහා ඔවුන්ට ඒ අවශ්‍ය බලශක්ති ජනනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කරගන්නත් ඔවුන්ගේ උනන්දුවත් තියෙනවා. ඒ උනන්දුව තියෙන ඉඳා ඔවුන්ට අවශ්‍යයි මේ පවවීලින් කියන සංකල්පය. මොකද පවවීලින් හරහා පුළුවන් ඒ සමාගම් වලට අවශ්‍ය බලශක්තිය කොහෙද තියෙන්නේ තවත් ප්‍රදේශයක ඒ සමාගම විසින් ආයෝජනය කරලා පුනර්ජනනීය සූර්ය හෝ විදුලි සුළං හෝ බලශක්ති ප්‍රභේකට ගිහිල්ලා බැටරි මාර්ගයට ගිහිල්ලා පුළුවන් වෙනත් ප්‍රදේශක ඉඳන් මේ පවවීලින් කියන සංකල්පය හරහා තවත් ප්‍රදේශයකට ඔවුන්ගේ තිබෙන කාර්යාලවලට ඒ තියෙන ඩේටා සෙන්ටර්ස් වලට බලශක්තිය ලබා ගන්න. මේ පව වීලින් ක්‍රමයටත් අපි යන්න කටයුතු කරගෙන සිටිනවා. අපේ බලශක්ති ඇමතිතුමා ඇතුළු ඒ අමාත්‍යංශය මේ ක්‍රමය ඉතාමත් ඉක්මනින් ගේන්න කටයුතු මේ දවස්වල කරමින් තියෙනවා. මේ හරහා අපිට පුළුවන් ඒ
ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ආයෝජකයන්ට අවශ්‍ය හරිත බලශක්ති, ඒ කියන්නේ ග්‍රීන් එනර්ජි ඕන්ටම නිපදවා ගන්න පුළුවන් ආකාරයට කටයුතු ඇති කරන්න, ඒක අපේ විදේශ ආයෝජකයන් ආරක්ෂා ආකර්ෂණය කරගන්න ඒක ප්‍රබල සාධකයක් වෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කතා කරන්න කැමති මේ රජය සතු සමාගම් හතර සහ බෙදාහැරීමේ ආයතන වෙන ලෙකෝ සාම්ප්‍රදායිකම මිදිලා විශලකරණය කරන්න අපි කටයුතු කරගෙන යනවා. උදාහරණයක් විදිහට ස්මාර්ට් ග්‍රිඩ් ගත්තාම පුළුවන් අපිට විදුලි නිෂ්පාදනයේ සිට බෙදාහැරීම දක්වාම ඩිජිටල් තාක්ෂණයෙන් පාලනය වෙන ග්‍රිඩ් එකක් ඇති කරලා ඒක පුළුවන් ඉතාමත් කාර්යක්ෂම සහ නවීන තාක්ෂණය යුතුව අඛණ්ඩව ගමේ විදුලිය ලබා දෙන විදිහට ස්මාර්ට් ග්‍රිඩ් එකක් කරන්න පුළුවන්. ඒකට කටයුතු අපි කරගෙන යනවා. ස්මාර්ට් මීටර්ස් පාද්‍යෝගයන්ට තමන් පාවිච්චි කරන බුදල් එකක ප්‍රමාණය ඉතාමත් ඉක්මනින්ම බලා ගන්නත්, ඒ වගේම ඔවුන්ට කාර්යක්ෂමව විදුලි පරිභෝජනය කරන්න උනන්දුවත් ඇති කරන මේ ස්මාර්ට් මීටර්ස් ක්‍රමය හඳුන්වා දෙන්නත් අපි කටයුතු කරගෙන යනවා. මේ වගේම තමයි අපි මේ කාර්යක්ෂමතාවය අඩු කරන්න වැඩි කරන්න නාස්ති අඩු කරන්න පිරිවැය අඩු කරන්න අපි ඒ බලශක්ති මූල්‍යයන් ඇති කරන ලංකාවේ ඇති කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ විදේශ ආයතනවලට සෑහෙන අපි උනන්දුවක් ඇති කරනවා ලංකාවේවිල්ලා ඒ බලශක්ති මධ්‍යස්ථාන ආරම්භ කරන්නත්, ඒ වගේම ඒ බලශක්තිය පරිහරණය කළා මේ කරන ඩේටා සෙන්ටර්ස් වගේ දේවල් වලින් විදේශ විනිමය ගේන අපේ FDIs ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් වලින් මේ රටේ අවශ්‍ය ආර්ථිකයේ සවිබල ගන්දන ඩේටා සෙන්ටර්ස් විශල් පද්ධති නිර්මාණය කරන්නත් අපි කටයුතු කරගෙන යනවා. ඉතින් ගරු සභාපතිතුමනි, මේ බලශක්ති ප්‍රතිපත්තිය කියන්නේ හුදෙක් විදුලි බල්බයක් දැල්වීම පමණක් නෙවෙයි. අපේ ඩිජිටල් ආර්ථික
එන්ජිය
පළගන්වන්න යන යාන්ත්‍රණයක් කියනවා නම් ඒක නිවැරදියි. දත්ත මධ්‍යස්ථාන, ඩේටා එම්බසිස්, පවර් වීලින් වගේ නවීන සංකල්ප හරහා අපිට පුළුවන් වෙනවා අපි ශ්‍රී ලංකාව ආසියාවේ ඩිජිටල් කේන්ද්‍රයක් කරන්න මේ බලශක්ති ක්ෂේත්‍රය අපි හරියට කළමනාකරණය කිරීම හරහා. මේ හරහා අපේ අමාත්‍යංශය බලශක්ති අමාත්‍යංශය පෙරමුණගෙන තියෙනවා. ඒ වගේම අපේ රජය සියලුම කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය හිතැති අයවැයක් අපි මේවර ඉදිරිපත් කළා තියෙනවා. ඒ අයවැය හරහා අපිට පුළුවන් අපි බලාපොරොත්තු වෙන මේ ඉලක්ක කරා නුදුරු අනාගතෙම ළඟා වෙන්න. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු නියෝජ්‍ය ඇමතිතුමා.